Honorable Kabir. Honorable Kabir Hashim, you have 9 minutes.
Honorable Deputy Speaker, thank you. මේ ඉතා වැදගත් කාලෝචිත පනතක් ගැන අපි විවාද කරන්න බලාපොරොත්තු වෙනවා. මට කනගාටුයි දැන් වෙනකොට රජය විසින් මේ පනතට අදාළ වෙන සංශෝධන ඉදිරිපත් කරනවා කියලා කිව්වට තවමත් අපි කාටත් ඒ සංශෝධන දීලා නැහැ. ඒ නිසා මේ සංශෝධන නැතුවයි අපි කතා කරන්නේ. මේ ශුද්‍රමූර්ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත් පිළිබඳව කතා කරනවා නම් මේකේ ඈත ඉතිහාසයක් තියෙනවා. 1900 ගණන්වල සමුපකාර ණය සමිති මේ රටේ ආරම්භ කරා. ක්‍රෙඩිට් කෝපරේටිව් 1977 පසුව එක්සත් ජාතික පක්ෂ රජය මේ ශේෂ්ත්‍රයට විශාල දායකත්වයක් ලබා දුන්නා. 1980 රණසිංහ ප්‍රේමදාස දිවංගත ජනාධිපතිතුමා විසින් ජනසවිය සංකල්පය එතුමා ආරම්භ කරලා ඒක පදනම් කරේ ශුද්‍රමූල්‍ය ණය ශේෂ්ත්‍රය වර්ධනය කිරීම සඳහා. 1990 එතා ඒකත් එක්සත් ජාතික පක්ෂ රජය යටතේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ව්‍යාප්ත කරා. මේ රට තුළ මේ ශුද්‍රමූල්‍ය වැඩසටහන විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ට ස්වේච්ඡා සංවිධානවලට ශක්තියක් ලබා දෙන්න. 2016
Honorable Kabir Hashim, I think that amendment is on your table on all three languages.
Well, I haven't seen it on my table, Honorable Deputy Speaker. I have to fish for it. It should have been prominent. The government should have said it clearly that this was the thing. But because I have very little time, I'm not going to get caught in that. 2016 යහපාලන රජය යටතේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරා ඒ වෙලාවේදී මේ ශේෂ්ත්‍රය පිළිබඳව. හැබැයි එතන ශේෂ්ත්‍රාධිකරණයෙන් එක නැවතුණා. නැවත 2023 ඔක්ටෝබර් 27 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රජය යටතේ ගැසට් කිරීමක් කරලා ජනවාරි මාසේ 9 වෙනිදා පාර්ලිමේන්තුවට මේක ගෙනාවා. මේ ශුද්‍රමූල්‍ය නියාමන පනතක්. හැබැයි ඒ වෙලාවේදී ඒගොල්ලෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කොටස්කරුවන් එක්ක අදහස් විමසුවේ නැහැ. හරියට පුළුල් සමාජ සංවාදයක් කරපු නැති නිසා පෙත්සම් 7ක් සුප්‍රීම මුසාවිය ඉදිරිපත් කළා. ශේෂ්ත්‍රාධිකරණය විසින් ඒක නැවතුණා. දැන් අද මේ පනත ගෙනල්ලා තියෙනවා ඔබතුමන්ලා. හැබැයි මේක කාලෝචිත වුණාට අඩුපාඩු කීපයක් අපි දකිනවා. ශ්‍රී ලංකා උදාහරණයක ශ්‍රී ලංකා ආර්ථිකයෙන් අපි ගත්තම අවිධිමත් අංශය ගත්තම අවිධිමත් අංශයෙන් තමයි ශ්‍රම බලකායේ 65%ක්ම අද නියැලෙන්නේ. 65%ක්. ඒ කියන්නේ 155ක්. අපේ රටේ දලදේශ නිෂ්පාදනයෙන් 32යි 40යි අතර දායකත්වයක් ලබා ගන්නේ මේ අවිධිමත් නැත්නම් අසංවිධානාත්මක අංශයෙන් තමයි. මේ අංශය ගත්තම අවිධිමත් අංශය ශ්‍රී ලාංකීය ආර්ථිකය ජීවනාලිය බඳු වූ අසංවිධානාත්මක ශේෂය නියෝජන කරන කණ්ඩායම කවුද? මේගොල්ල තමයි වීදි වෙළෙන්දෝ, කුඩා පෙට්ටි කඩ හිමියන්, අත්කරත්ත මගින් වෙළඳාම් කරන අය, ගෘහස්ථ කර්මාන්ත කරන දෛනික කුලිකම්කරුවන්, සුළු පරිමාණ ගොවින්, ධීවරයන්, පශු සම්පත් ශේෂයේ ඉන්න අය, ත්‍රීවිල් හිමියන්, මේසන් වඩුබාස් ස්වයංරැකියා කරන අය. මෙන්න මේ අයට තමයි මේ පනත් කෙටුම්පතේ මේ සෙතක් ඇතිවෙන්න නම් ඉලක්ක වෙන්න ඕන ඇත්තේ. හැබැයි බහුතරයක් මේ අය ඡන්දෙත් ගියපාර දීලා ඇත්තේ මේ ආණ්ඩුවත කියලා මං හිතනවා. අද මේ ප්‍රජාව පදනම් වූ ප්‍රජාමූල ස්වේච්ඡා සංවිධාන මේ පනත ගේනකොට සතුටු වෙන්න ඕනේ මොහොතක්. හැබැයි ඒ කිසි කෙනෙක් සතුටු නැහැ. ඒ ප්‍රජාමූල සංවිධානවල ස්වේච්ඡා සංවිධාන වල ඉන්න අය කලබල වෙලා ඉන්නවා. ඇයි ඒක? සාධාරණ සැකයක් තියෙනවා. මොකද මේ ආණ්ඩුව මෙතෙක් කාලයක් හාල් මාෆියාවට යටත් වුණු ආකාරය, ක්‍රිකට් මාෆියාවට යටත් වූ ආකාරය, ඒ වගේම බලශක්ති මාෆියාවට යටත් වූ ආකාරය පිළිබඳව දකිනකොට මේ ප්‍රජාමූල සංවිධානවල ඉන්න අයට බයක් තියෙනවා. මේ ආණ්ඩුව මේ පනත හරහා බැංකු මාෆියාව මේ ශුද්‍ර ණය ශේෂයත් යටත් කරන්න යනවායි කියලා. බැංකු මාෆියාවට මේක දෙන්න යනවාද කියලා. මේ ඒ නිසා මේ යෝජිත සංශෝධනය තුළ මට අපි ගේනවා සංශෝධනයක්. විපක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරනවා ඒ සංශෝධනය. මං බැලුවේ රජ දීලා තියෙන එක මේ ලියාපදිංචි වූ මූල්‍ය ආයතන සහ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන මේ පනතේ නියාමනයට ඇතුළත් වෙලා නැති බවයි අපිට පෙනී යන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 2023 මේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඇතුළත් කරලා තිබුණ නැති නිසා පනත් කෙටුම්පතේ පෙත්සමක් ශේෂ්ත්‍රාධිකරණය ඉදිරිපත් කරලා ශේෂ්ත්‍රාධිකරණය ඒක නැවැත්තුවා. ඒ කිව්වා ඒවා ඒ බැංකුසා බැංකු නොවන මූලි ආයතන මේ පනතේ නියාමනයට ඇතුළත් කරගෙන ගේන්න කියලා. දැන් මේකේ පරමාර්ථටික බැලුවම මේ පනතේ මේ කෙටුම්පතේ පරමාර්ථවල තුන්වැනි පරමාර්ථය කියනවා ලියාපදිංචි සමූපකාර සමිති සමෘද්ධි ප්‍රජාමූල බැංකු ආදි වශයෙන් මහා බැංකු අත් එක්ක සම්බන්ධීකරණයක් කරනවා කියලා. හැබැයි කොතනවකවත් ඍජුවම බැංකු ඒ කියන්නේ ලොකු ෆිනෑන්ස් කම්පනි ලීසිං කම්පනි නියාමනය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට සුද්ධ මූල්‍ය ණය ඕන විදියට දෙන්න පුළුවන් ඕනේ පොලියක් අය කරන්න පුළුවන් විදියට තමයි මේ මේ පනත සකස් කරලා තියෙන එකට අපි තරයෙන් විරුද්ධයි. අපි කියන්නේ ඒ සංශෝධනය ගේන්න බැංකු සහ බැංකු නොවන මූලි ආයතන මේ පනතෙන් නියාමනය විය යුතුයි කියන ආකාරයට. ඒක උසාවියනොත් මං හිතන්නේ උසාවියටත් මේ ආණ්ඩුව වංගුවක් දාලා තියෙනවා වගේ තමයි අපිට පෙනී යන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේකට කරුණු කාරණාව කියන්නම්, වැදගත් කරුණක් කියන්නම්. ක්ෂේත්‍ර අධිකරණයේ නඩු තීන්දුවට පාවිච්චි කරගත් 2019 එක කාරණාවක් තමයි 2019 මහා බැංකු වාර්තාව. ඒ වාර්තාවේ මහා බැංකුවෙන් කියනවා ශුද්‍ර ණය මූල්‍ය පද්ධතිය තුළ ප්‍රශ්න ඇතිවීමේ ප්‍රධාන හේතුව වෙන්නේ බහුවිධ ණය දීමත් ණය ගැතිවීමත් සහ ඒක ගොඩක්ම වෙන්නේ ශුද්‍ර මූල්‍ය ආයතන වලින් කියලා. මම අපි ඒක පිළිගන්නේ නැහැ. අපි මේ අර්ථකථනය වැරදි. අපි කියන්නේ ඕනෑ තරම් මේ බැංකු සහ බැංකු නොවන ආයතන ඕනෑ තරම් අවස්ථාවල මහපරිමාණ ලියාපදිංචි මූල්‍ය ආයතන අඩු ආදායම් ලාභීන්ට අවිධිමත් අංශයට පුංචි ව්‍යවසායකයන්ට බහුවිධ ණය ලබා දීලා අධික ණයගැතියාවට ඔවුන්ව ලක් කරපු හැටි සංඛ්‍යාලේඛන දත්ත මත අපට ඔප්පු කරන්න පුළුවන්. ආණ්ඩුව ඒ නිසා පීතම බැංකු මාෆියාව රකින්නවද කියන සැකය අපිට තවදුරටත් දැන් මේ තහවුරු වෙනවා මේ මේ ගන්න ක්‍රියාමාර්ග වලින්. මොකද ලියාපදිංචි වූ ඒ කියන්නේ බැංකු සහ බැංකු නොවන ආයතන ගත්තම ශුද්‍ර මූල්‍ය ශේෂ්ත්‍රය තුළ ලොකු සම්බන්ධකමක් තියෙනවා. ඒගොල්ලෝ මේකේ දැන්ට වැඩ කරනවා. ඒක හොඳයි. දැන් උදාහරණයකට LOLC සමාගම ගත්තම ඒගොල්ලන්ගේ වාර්ෂික වාර්තාව 2024-25 ගත්තම මාර්තු 25ට LOLC වාර්තාව අනුව ඒගොල්ලෝ ශුද්‍ර මූල්‍ය ණය ශේෂ්ත්‍රයට රුපියල් මිලියන 24,000ක් රුපියල් මිලියන 24,000ක් වෙන් කරලා ආයෝජනය කරලා තියෙනවා. ඒගොල්ලෝ මේක කරන්නේ ලාභයටනේ. ඒගොල්ලෝ සේවයට නෙවෙයිනේ. කොමර්ෂල් ක්‍රෙඩිට් එක, ඇලයන්ස් ෆිනෑන්ස් එක, මර්කන්ටයිල් ක්‍රෙඩිට් එක මේකට සම්බන්ධයි. ඒගොල්ලොත් මේකේ ආයතන ගොඩක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මේ පනතෙන් නියාමනය වෙන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? මේ පොඩි මිනිස්සුන්ව මං හිතන්නේ සූරා කණ්ඩ යනවා.
Honorable Kabirashim, you have 2 more minutes.
දැනට ශුද්‍ර මූල්‍ය අංශයේ ණයගත්ත ස්වයං රැකියා සහ ත්‍රිවිල් හිමියන් ගත්තම දිස්ත්‍රික්ක උසාවිවල තියෙන නඩු ප්‍රමාණය, දිස්ත්‍රික්ක උසාවිවල තියෙන විශාල නඩු ප්‍රමාණයෙන් 95%ක්ම තියෙන්නේ බැංකු සහ බැංකු නොවන මේ ප්‍රධාන මූල්‍ය ආයතන වලින් දාපු නඩු. දැන් මේකෙන් පේන්නේ මේගොල්ලෝ තමයි මේ ශුද්‍ර මූල්‍ය ශේෂ්ත්‍රය තුළ මේ අයව නඩු වලට පටලන්නේ, පොඩි මිනිස්සුන්ව මේ උසාවි ගෙනියන්නේ. ඒ නිසා අපි යෝජනා කරනවා මේ අයව නියාමනය කිරීම සඳහා වහාම තීරණයක් ගන්න කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟට මම කියන්න කැමතියි මේකේ තව වැදගත්ම දේ තමයි දැන් මේකේ තියෙනවා ලොකුම හිඩස තමයි ප්‍රජාව පදනම් සංවිධාන, ඒ කියන්නේ ස්වේච්ඡා සංවිධාන ආදී සම්පූර්ණයෙන්ම මේ පනතෙන් අයින් කරලා තියෙනවා. දැනට ඒගොල්ලන්ව මේ නියාමිත මේ කෙටුම්පත අනුව ඒගොල්ලන්ව සලකන්නේ මේගොල්ලන්ව හරියට මේ බලපත්‍රලත් මුදල් ණයට දෙන්නන් හැටියට. එහෙම නැත්නම් බලපත්‍රලත් ශුද්‍ර මූල්‍ය ආයතන හැටියට තමයි මේ ප්‍රජා මූල සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන සලකන්නේ. මේගොල්ලෝ මේ ප්‍රජා සංවිධාන ප්‍රජා මූල සංවිධාන වලට මෙතෙක් කාලයක් හරියට ප්‍රජා ණය ලබා දෙනකොට ක්‍රමවේදයන් සම්ප්‍රදායිකව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒවා මුදල් මූල්‍ය රෙගුලාසි තිබුණෙත් නැහැ. ඒගොල්ලෝ ඒ ප්‍රාග්ධනය දුන්නේ ගමේ මිනිස්සු සමිතියක් හදාගෙන එකතු වෙලා බැංකුවකට යන්න බැරි විධිමත් බැංකු ශේෂයෙන් මුදල් ගන්න බැරි අහිංසක මිනිස්සුන්ට ව්‍යාපාරයක් කරන්න ජීවත් වෙන්න ක්‍රමවේදයක් තමයි සකස් වෙලා තිබුණේ මේ ස්වේච්ඡා සංවිධානවල. දැන් මේ පනත ගෙනාවට පස්සේ මොකද්ද වෙන්නේ? මේ ප්‍රජා සංවිධානවලට, ස්වේච්ඡා සංවිධානවලට, මරදාන අදාර සමිතිවලටත් මේ නියාමනය මේගොල්ලො වෙනම ගණනයක්
ඇතියට
යටත් වෙලා මේගොල්ලන්ටත් එක නීති රීතිවට යටත් වෙනවා විතරක් නෙවෙයි මේගොල්ලන්ව ක්‍රිබ් එකට ගෙනියන්න පුළුවන්. ඒකනේ පොඩි මිනිහෙකුට බැංකුවකට ගිහිල්ලා ණය ගන්න බැරි නම් එයාට අන්තිම අවස්ථාව තියෙන ගමේ සමිතියට ගිහිල්ලා විශ්වාසය මත ඒ හවුල් සංවිධානය මත එයාට කීයක් හරි අරගෙන එයාගේ ව්‍යාපාරය හදාගන්න කරත්තේ බිස්නස් එක කරගන්න. දැන් මේ පනතෙන් පස්සේ මොකද වෙන්නේ? මේ ස්වේච්ඡා සංවිධානවලටත් මේ නීති රීති පාලනය ගෙනාපු ගමන් මේක ණය දෙන සමිතියක් බවට පත් වුණ ගමන් ඒගොල්ලන්ටත් ඊට පස්සේ ක්‍රිබ් එකට යන්න වෙනවා. ඒ නිසා මේ ලොකු හිඩස් දෙකක් තියෙනවා. මීට තවත් කාරණාවල් කීපයක් තියෙනවා. කාල වේලාව මදි නිසා මම මෙතනින් මගේ කතාව අවසන්